සුවිශේෂ පාඨයට සමන් දෙමු. සුවිශේෂක ලෝකතුමාගේ සුවිශේෂයේ 18 වන පරිච්ඡේදයේ 15 වන වගන්තියේ සිට 8 වන වගන්තිය දක්වා. තවද ජනතාව අධෛර්ය නොවි සදාතන යාඥාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස ජෙසුස් වහන්සේ උන්ට මේ උපමාව වදාළ සේක. එක් නුවරක දෙවියන්ට බිය නැති මිනිසුන්ට ගරු නොකරන විනිශ්චකාරයෙක් විය. එම නුවර වැන්ද බුවක්ද බූවාය. ඈ නොඑක්වර ඔහු වෙත ගොස් මගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට යුක්තිය ඉෂ්ට කළ මැනවයි කීවාය. ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේය. පසුව ඔහු තමාටම මෙසේ කියාගත්තේය. මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑමත් මනුෂ්‍යයන්ට ගරුසරු නොකළත් මේ වැන්දභෝගේ කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස ඈත යුක්තිය ඉටු කර දෙමි කියේය. තවද ස්වාමීන් වහන්සේ කතාකොට මේ අධාර්මික විනිශ්චකාරයා කියන දේ අසන්න දෙවියන් වහන්සේ දිවා රැ දෙක්කී තමන් හට අයදින තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක්ද? උන්වහන්සේ ඔවුන් ගැන බොහෝ නොවිමසන සේක්ද? උන්වහන්සේ ඔවුන්ට වහම යුක්තිය ඉටු කරන සේකැයි මම ඔබට කියමි. එසේ වුවද මනුෂ්‍ය පුත්‍රයාණන් වඩිනා කල මිහිපිට ශ්‍රද්ධාව ඇති අය උන්වහන්සේට සම්බවනු ඇද්දැයි ඇසූ සේක. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුමන්තුර තාපයාදර සහෝදර සහෝදරයනි, අද මෙම 29 වන ඉරුදිනට නියමිත කියවීම් වල ප්‍රධාන තේමාව වන්නේ යාඥාවයි. නොකඩවා කරන යාඥාවයි. අධෛර්ය නොවී ස්ථීරව කරන යාඥාවේ ඇති වැදගත්කමයි. ප්‍රියමන සහෝදර සහෝදරයනි, අදට නියමිත පිළිතුරු ගීයේ අපට හමු වෙනවා 121 වන පිළිතුරු ගීය ආරම්භයේ ලස්සන අදහසක්. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. ඒකෙන් තමයි අර ලස්සන ගීතිකාව අපි ගායනා කරන හැදලා තියෙන්නේ. දෙසට කඳු කරේ නගමි ඇස් මගේ. පුරාණ ගිවිසුම් සම්ප්‍රදාය තුල දෙවියන් වහන්සේ හමුවේ හැකි විශේෂ ස්ථානයක් ලෙස සලකනු ලැබුවේ කඳු මුදුනයි. කඳු මුදුන නිශ්චල තැනක්. මනස අනිත් දේවල් වලින් වෙනස් කරගන්නේ නැතිව එක්තැන්ව තබාගත හැකි තැනක් තමයි කඳු මුදුන. ඒ නිසාම පුරාණ ගිවිසුම් ජනතාව අතරේ විශ්වාසය තිබුණා දෙවියන් වහන්සේ හමුවෙන්නට උචිතම තැන කඳු මුදුනයි කියලා. එනිසා තමයි මේ ගීතාවලිය මෙම ගීතිකාව තැනුනේ. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි, මට පිහිට ලැබෙන්නේ සමිඳානන්ගෙන්ය කියලා. අපි දකිනවා මේ දෙය අදට නියමිත පළවන කියවීමේ. අමලෙක් වරුන්ට විරුද්ධව කරන සටනේදී මෝසෙස් යාඥා කරන්න යන්නේ කඳු මුදුනට. සැර ඇතිය අතටගෙන මෝසෙස්ගේ අත් ඔසවලා අමලෙක් වරුන්ට විරුද්ධව ඊශ්‍රායල් ජනතාව කඳ පල්හැ කරන සටන යන අතරතුර මෝසස් කඳ මුදුන ඉඳලා යාඥා කරනවා. මෝසස්ගේ අත් දෙක ඔසවා තිබෙන තාක්කල් ඒ සටන ජය ගන්නවා. විඩාවට වෙහෙසට මෝසස් අත් පහත් කරපුවා පරාජය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බැරිම තැන ඒගොල්ලෝ කළේ ආරෝන් සහ හූර් යන දෙදෙනා මෝසස්ගේ දෙපැත්තේ ඉඳලා ඔවුන් මෝසස්ගේ අත් දෙක ඔසවලා අල්ලගත්තා. මෝසස් යාඥා කළා, ඊශ්‍රායල් වරුන්ට ජය අත් වුණා අමලෙක් වරුන්ට විරුද්ධව කරපුවේ සටනේදී. මේක ඉතා ලස්සන ඉමේජ් එකක්, ප්‍රතිරූපයක්. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ තුළ, ජේසුස් වහන්සේ තුළ දකින්නෙත් මේ සිද්ධියමයි. ස්වාමීන් වහන්සේත් පාපයට විරුද්ධව සතුරාට විරුද්ධව කළ සටනේදී අප වෙනුවෙන් උන්වහන්සේ කන්දක් මුදුනට ගිහිල්ලා නැගලා කල්වාරි කන්ද කුරුසය නැමැති සැර ඇටිය දෙවියන් වහන්සේට ඔසවලා අත් දිගහැරලා අත ඔසවලා සදාතන යාඥාවක්, සදාතන ජීවන පූජාවක් ඉටු කළා. ඒ පූජාවෙන් අපේ සතුරා පරාජයට පත් කළා. පාපය නැමැති සතුරා යක්ෂයා නැමැති සතුරා. බලන්න ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ සිද්ධි දෙකේම අපට අපි දකින්නේ විරුද්ධකාරයක් ඉන්නවා. ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, අයුක්තියක් වෙලා තියෙනවා. උත්තරය ඇවිල්ලා යාඥාවයි. දෙවියන් වහන්සේ තුළ කඳු මුදුනේ උන්වහන්සේව හමුවීමයි. නොකඩවා ඉතිරව සැලෙන්නේ නැතිව දෙවියන් වහන්සේට බාරවීමයි. ඕක තමයි අද ජනවන්දනාවේ ප්‍රධාන හරය, තේමාව. අද සුවිශේෂය තුළත් අපි දකින්නේ මෙන්න මේ දෙයයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, සුවිශේෂයේ ඉන්නවා වැන්දරුවක්. සුවිශේෂයාට කියනවා නොකඩවා පෙරැත්ත කළ වැන්දරුව. The persistent widow. The persistent widow. ඇයට ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, විරුද්ධකාරයෙක් ඉන්නවා, අයුක්තියක් වෙලා තියෙනවා. ඇය ගිහිල්ලා තමාට යුක්තිය ඉටු කර දෙන්නට කියලා ඉල්ලනවා විනිශ්චයකාරයෙකුගෙන්. නමුත් මේ විනිශ්චයකාරයා බෑ කිව්වත් මෑ නෙමෙයි පිටුපසට හැරිලා යන්නේ, ඉවත් වෙලා යන්නේ. ඇය වඩා ධෛර්යමත්, අධෛර්ය නොවි නොකඩවා ඉල්ලනවා, නොකඩවා යාඥා කරනවා. එනිසා ඇගේ කන්දොස් කිරියන් උසා ගන්න බැරිව මේ අධාර්මික විනිශ්චයකාරයා ඇවිල්ලා මේ වැන්දුවට කන් දීලා ඇයට යුක්තිය ඉටු කරනවා. ඇගේ විරුද්ධකාරයාට විරුද්ධව නැගී හිටින්ට ඇයට ශක්තිය දෙනවා. ඇගේ ප්‍රශ්නයෙන් ඇව මුදවනවා. දැන් අපි දන්නවා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අසාධාරණ විනිශ්චයකරුවෙක් ස්වාමින් වහන්සේ කියන හැටියද දෙවියන් වහන්සේට බය නැති විනිශ්චයකරුවෙක්. මේ වැන්දබෝගේ පෙරැත්තය නිසා ඇයට යුක්තිය ඉටු කරන්න ඉදිරිපත් වෙනවා නම් දෙවියන් වහන්සේ කොහොම අපට ආදරෙයිද? දෙවියන් වහන්සේ අසාධාරණ විනිශ්චයකරුවෙක්ද? නැහැ. මේ උපමාවෙන් පෙන්නුම් කරන්න හදන්නේ අසාධාරණ වූ, නපුරු වූ මේ විනිශ්චයකරුවා, අධාර්මික වූ මේ විනිශ්චයකරුවා පෙරැත්තය නිසා, මේ වැන්දබෝගේ පෙරැත්තය නිසා ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා නම් සාධාරණ වූ දේවතාත්තා අපිට කොතරම් උදව් කරන්න ලෑස්තිද? කොතරම් අපිට සහයෝගය දෙන්න, අපට ආදරය කරන්න, අපව ගලව ගන්න ලෑස්තිද? ඒකයි මේ පෙන්නුම් කරන්නේ. දෙවියන් වහන්සේ අසාධාරණ විනිශ්චයකරුවෙක් හැටියට සමාන කරන්න නෙමෙයි මේ හදන්නේ. මේ පෙන්නුම් කරන්න හදන්නේ මේ වෙනසයි. අසාධාරණ විනිශ්චයකරුවා ඉදිරිපත් වෙනවා නම්, අධාර්මික විනිශ්චයකරුවා, නපුරු විනිශ්චයකරුවා ඉදිරිපත් වෙනවා නම් පෙරැත්තය නිසා, ඉල්ලීම නිසා, නොකඩවා ඉල්ලීම නිසා මේ කාන්තාවගේ, මෙම වැන්දබුවගේ ඇයට යුක්ති ඉටු කරන්න. එහෙනම් සාධාරණ වූ දෙවියන් වහන්සේ, ප්‍රේමය වූ දෙවියන් වහන්සේ, පියාණන් වූ දෙවියන් වහන්සේ කොහොම අපට උදව් වෙන්න එනවා ඇතිද? කොහොම අපට ආදරය කරන්න ඕනද? කොතරම් උදව් වෙන්න අපට ලෑස්ති වෙලා ඉන්නවද? ඒක තමයි අපට පෙන්නුම් කරන්න හදන්නේ. ඒ නිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද කියවීම වලින් අපට පෙන්නුම් කරන්න හදනවා විරුද්ධකාරයක් ඉන්නවා, විරුද්ධත්වයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, අයුක්තියක් වෙලා තියෙනවා. හැබැයි පිළිතුර කොහෙද තියෙන්නේ? පිළිතුර තියෙන්නේ කඳු මුදුනට ගමන් කිරීමේ. පිළිතුර තියෙන්නේ කඳු දෙසට අපගේ ඇස් එසවීමෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙතට ළංවීමෙන්, යාඥාවෙන්. යාඥාවේ ඇති වැදගත්කම, persistent prayer, persevering in prayer, නොකඩවා යාඥාවේ යෙදී අධෛර්ය නොවි සිරසාන දිගින් දිගටම යාඥාවට යොමු වීමේ ඇති වැදගත්කමයි අද කියවීමෙන් පෙන්නුම් කරන්නේ. යාඥාව කියන්නේ කුමක්ද? සහෝදර සහෝදර සහෝදරි, අපි හුඟක් වෙලාවට හිතනවා යාඥාව කියන්නේ මේ වචනවලට, වචනවල එකතුවක්. ඒක වැරදි. යාඥාවට වචන අත්‍යවශ්‍යම නැහැ. වචන ඇතුව යාඥා කරන්නත් පුළුවන්, වචන නැතුව යාඥා කරන්නත් පුළුවන්. යාඥාව යාඥාවක් වීමට මොනවද ඕනේ? සාස්වභාව අපට කියලා දෙනවා, හදවතයි මනසයි දෙවියන් වහන්සේ වෙතට එසවීම තමයි යාඥාව කියන්නේ කියලා. ඒතර හදවතයි මනසයි දෙවියන් වහන්සේට ඔසවනවා නම්, එසවෙන කෙනක් තියෙනවා නම්, එතන යාඥාව සම්පූර්ණ වෙලා. වචන ඕනෙම නැහැ. සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේගෙන් පිළිලා නම් ඉන්නේ. මම දෙවියන් වහන්සේ අවිමෝ පෙනී සිටිනවා කියන අදහසින් නම් මම ඉන්නේ. උන්වහන්සේගේ ආදරයෙන් මම ගැඹුරින් ගැඹුරට ගිහිලා නම් ඉන්නේ. ඒ කියන්නේ මගේ හදවත දෙවියන් වහන්සේට එස වෙලා මගේ හදවත ආදරයෙන් පිළිලා දෙවියන් වහන්සේ කෙරෙහි සාපිපාසාවෙන් ආසාවෙන් ඒතර හදවත එස වෙලා මගේ මනස තියෙන්නේ දෙවියන් වහන්සේ ළඟ විතරයි වෙන කිසිම තරක නෙමෙයි. මගේ සිතවිලි උන්වහන්සේ ළඟයි. ඒතර මනසක් එස වෙලා මනසයි හදවතයි දෙවියන් වහන්සේ වෙතට එස වෙනවද? එතන තමයි යාඥාව තියෙන්නේ. එහෙනම් අපිට ආරාධනා කරන ප්‍රියදර සහෝදර සහෝදරයනි, නොකඩවා යාඥා කරන්න. අධෛර්ය නොවී යාඥා කරන්න. හුඟක් වෙලාවට අපේ යාඥාව නිසා අපි අධෛර්යයට පත් වෙනවා. අපි ඉල්ලනවා අපිට ලැබෙන්නේ නැහැ. අපි අධෛර්යයට පත් වෙනවා. ඒ යාඥාව අතහරිනවා. දෙවියන් වහන්සේව හැරදාලා යාඥාවේ බලවන්තකම යාඥාවට පුළුවන් ප්‍රතිහාරය පාන්න. ඒ කෙරේ විශ්වාසය නැතිව අපි අන්ධ විශ්වාසයක් ඇතිව හැම තැනම හිස හැරුණු හැරුණු අතේ දුහනවා. හැම තැනටම යනවා. අපි ඉල්ලු දෙයක් අපට ලැබෙන්නේ නැත්තේ ඇයි? සමහර විට ඉල්ලු දෙය නොලැබුණේ ඇයි? අපි යාඥා කළා මට ලැබුණේ නැහැ. ඒක අධෛර්යයට හේතුවක් හුඟක් අයගේ. ඇයි ඒක ලැබෙන්නේ නැත්තේ? ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි යමක් ඉල්ලනකොට අවංක හදවතකි, අකලංක හදවතකි ඉල්ලන්නට ඕනේ. කිසිවක් නොසඟවා ඉල්ලන්නට ඕනේ. සමහරවිට අපිට ලැබෙන්නේ නැත්තේ අපේ ඉල්ලීම අවංක ඉල්ලීමක් නෙවෙයි. හුඟක් වෙලාවට අපේ ඉල්ලීම් තුළ අපි නොහිතන යටි අරමුණු තියෙන්නට පුළුවන්. සමහරවිට අපේ ඉල්ලීම් තුළ පාපයක් තියෙන්නට පුළුවන්. සමහරවිට අපේ ඉල්ලීම් තුළ ආත්මార్థකාමීත්වය තියෙන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ ඒ ආඥාව අපට දාණය කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට කෙනෙක් ආඥා කරාලු, අහෝ ස්වාමිනේ මේ දුර්පරක්ෂාව මාගෙන් ඉවත් කරන්න, නමුත් දැම්ම නෙවෙයි ආම්බලන්න. ඒක ආඥාවක් හැබැයි අවංක නැහැ. වෙනත් අරමුණක් තිබුණා. එතකොට දෙවියන් වහන්සේ ආඥාවත් හැංකම් දෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට අපි ඉල්ලු දේ අපට ලැබෙන්නේ නැහැ. මොකද අපි ඉල්ලන දේ අපට විනාශය අරන් එනවා. අපේ ඉල්ලීම අපේ විනාශයට හේතු වෙනවා නම් අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුදු වෙනමහසර තේරෙනවා. ඒතකොට වෙනමහසර ඒක දෙන්නේ නැහැ. හරියට කුඩා දරුවෙක් ඇවිල්ලා පිහියක් ඉල්ලනවා නම් අම්මගෙන්, අම්මා ඒ වෙලාවේ මැස් නාකර පිහිය දෙනවද දරුවා ගතට? පිහිය දෙන්නේ නැහැ. ඇයි? අම්මා දන්නවා මේ පිහිය දරුවට හානිය අරන් එනවායි කියලා, හානි කරයි කියලා. දරුවට ඒක දන්නේ නැහැ. දරුවා ඉල්ලනවා පිහිය. අපේ ඉල්ලීම අපේ විනාශයට හේතු වෙනවා නම් දෙවියන් වහන්සේ අපට දානය කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ඉල්ලු දේ ඒ ආකාරයෙන්ම නොදී වෙනත් ඊට වඩා යහපත් ආකාරයකින් දෙවියන් වහන්සේ අපට දෙන්නට පිළිවන්. අපි ඉල්ලන දේ ඉල්ලන දේට වඩා වැඩි යහපතක් අප වෙත ළඟා කළ හැකි මාර්ගයක් තුළින් දෙවියන් වහන්සේ අපේ ඉල්ලීම අපිට ඉටු කරන්න පුළුවන්. මනුෂ්‍යයව අපිට ඒක තේරුම් ගන්න බෑ. උදාහරණයක් ලෙස අපි යාඥා කරනවා, අනේ මගේ ණය මුදල් ඉවත් කරන්න, ණය මරින් මාව බේරන්න. නමුත් දෙවියන් වහන්සේ ඒ වෙනුවට අපේ පවු ණය කපා හරින්නට පිළිවන්. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි ආත්මార్థකම්. අපි මුදල් පසපස හමා යන ජනතාවක්. අපි ඒකම ඉල්ලන්නේ. මොකද දෙවියන් වහන්සේ ඊට වඩා වැඩි යහපතක් දෙන ආකාරයකින් අපට උදා වෙන්නට පුළුවන් අපේ පවු ණය කපා හැරීමේ. ඉතින් මේ වගේ ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි ඉල්ලූ දෙය අපිට කොයි වෙලාවෙද දෙන්නට ඕනේ, කොහොමද දෙන්නට ඕනේ, මොන ප්‍රමාණයෙන්ද දෙන්නට ඕනේ, කොයි ආකාරයෙන්ද දෙන්නට ඕනේ කියලා දන්නේ දෙවියන් වහන්සේ විතරයි. හැබැයි අපි කරන කිසිම යාඥාවක් අහක යන්නේ නැහැ. කිසිම යාඥාවක් අහක යන්නේ නැහැ. සෑම යාඥාවක්ම ප්‍රතිඵල අරන් එනවා, මහා ප්‍රාතිහාර්ය පානවා. ඒක අපි විශ්වාස කරන්නට ඕනේ. ඒක අපි අදහන්නට ඕනේ. අදහලා නොසැලී යාඥා කරන්නට ඕනේ. අරවැන්ද බෝ වගේ නොකඩවා යාඥා කරන්නට ඕනේ. අධෛර්යයෙන් නොවි යාඥා කරන්නට ඕනේ. ඒ සෑම යාඥාවක්ම අපිට නොපෙනුනත්, අපේ දැස්වලට නොපෙනුනත්, අපේ මනසේ මොහොතේ අවබෝධ නොවුනත්, ඒ සෑම යාඥාවක්ම ඵල දරනවා. හරියට අපි නිදන් ඉන්නකොට රෑට මල් පිපෙනවා වගේ, ගස් දවසින් දවස ඉහළ යනවා වගේ, අපිට නොතේරි, අපිට නොපෙනි, ඒව සිද්ධ වෙනවා වගේ දෙවියන් වහන්සේ අපේ ආඥාව අහනවා, ඒට ඇහුම්කන් දෙනවා, ඒ ඉටු කරනවා, අපේ ඉල්ලීම ඉටු කර දෙනවා. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි යාඥා කරමු, දෙවියන් වහන්සේට කියමු, නොකඩවා යාඥා කරන්නට, අධෛර්ය නොවී යාඥා කරන්නට, අපේ ගැටලුවලදී, අපේ ප්‍රශ්නවලදී අපට උදව් වෙන්නට කියලා. සිතාගෙන සොත්‍රයාගේ පිරිසාසකෙත් නාමෙන් ආමෙන්. ඔබට ජේසු පිහිටයි.
Sahayate ubeva dinne. සහායේ